අපි මේ පැයේ රජරට ගුරු ගෙදරින් අපේ දරුව වෙනුවෙන් විද්‍යාව පාඩමක් ගෙනෙන්නයි සූදානම් වෙන්නේ. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා තඹුත්වේගම අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක එම් ගුණපාල මහත්මාට.
අයිබුවන් ආදරණීය දුවේ, මම තඹුත්වේගම අධ්‍යාපන කලාපයේ විද්‍යාව උපදේශක එම් ගුණපාල. පාඩම ඇරඹුට කර දුවේ පසුගිය සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍ර කට්ටලේ 2016 2017 2018 2019 2020 කියන මෙන්න මේ ප්‍රශ්න පත්‍ර කට්ටල පහ දැන් ඔබ ඔබේ සමීපයට ගන්න. මොකද අද අපි මේ පුනරීක්ෂණ වැඩසටහනක් යන්නේ. මොකද අපි ඉගෙනගත්ත ප්‍රභා සංශ්ලේෂණය පාඩමින් මෙතෙක් මේ වසර පහ තුල සාමාන්‍ය පෙළ විභාගයට ඇහිච්ච ප්‍රශ්න මොනවද කියන සාකච්ඡා කිරීම තමයි අද අපේ මූලිකම අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. මොකද අපි ඉගෙන ගන්න විෂය කොටස් ඒ න්‍යායන් ඒ මූලධර්මයන් කොයි විදිහටද සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයට ගලපන්නේ, ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න හැදෙන්නේ කියන කාරණාව පිළිබඳව අප අද බොහොම පුළුල්ව සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පාඩමක් ඉගෙන ගන්නාට පමණක් මදි දුවේත්තේ ඉගෙනගත්ත පාඩමේ තියෙන ඒ ප්‍රශ්න ඇහෙන ප්‍රශ්න හැදෙන ක්‍රමවේදය සහ ඒවට පිළිතුරු ගොනු කරගන්නා ක්‍රමවේදය පිළිබඳව නිතැතින්ම අප දැනගත යුතු වෙනවා. අනේ නිසා තමයි 2016 2017 2018 2019 2020 ගියවුද්දී ඉරිදැක්ක ප්‍රශ්න පත්‍රයේ ඔබ 2021 විභාගයේ සඳහා සූදානම් වන පිරිස හැටියට ඒ ප්‍රශ්න පත්‍ර කට්ටල පහ ඔබේ සමීපයට සූදානම් කරගන්න, ඔබේ මේසේ ඔබේ ගුවන් විදුලි යන්ත්‍රයේ තියෙන තැනට ගන්න, ඔබ ඉන්න තැනට ළඟා කරගන්න. හොඳයි. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳව සමහර විට පරිබාහිර දැනුම ඔබට ඔබේ ප්‍රශ්න පත්‍රයට විමසන්න කියලා තියෙනවා. මෙන්න මේ නිසා ඒ පිළිබඳව ඔබව ඥානනය කරන්නට, ඒ පිළිබඳව ඔබට තවදුරටත් දැනුම ලබා දෙන්නට තම පුංචි කොටසක් මා ඔබ සමග සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. ප්‍රශ්න පත්‍ර වලට යාමට ප්‍රථමව පැහැදිලි ඇති මම දැන් මගේ ආදරණීය දූ දුන්ට මේ ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳව තවදුරටත් කතා කරනකොට අපි පේනවා මේ පරිසරයේ තියෙන ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් තුලිත බව පවත්වා ගැනීම සඳහා කොතරම් දායකත්වයක් දරනවාද මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කියලා. මේ වෙනකොටත් ඔබ දන්නවා ශාක සොසනය කරනකොට පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. අපි ඒ පිළිබඳව පුළුල්ව කතා කළා. ඒත් එක්කම ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනකොට පත්‍රය තුළට නැත්නම් ශාකයට කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගන්නවා. දැන් සොසනයේ සඳහා ඔක්සිජන් වායුව ශාකයට ලබා ගන්නවා වගේම සොසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව එළියට නිදහස් කරනවා. මෙන්න මේ ක්‍රියාදාමයන් දෙක, ඒ කිව්වේ සොසනය සහ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලීන් දෙක තුලිතව පැවතීම අත්‍යවශ්‍ය වෙනවා. එසේ නොවුවොත් මේ වායු සමතුලිතතාවයේ බිඳවැටෙනවා. ඒ වායු සමතුලිතතාවයේ බිඳවැටීම තුළ ඇතිවන මහා ඛේදවාචක පිළිබඳව ඔබ අසා තිබෙනවා. කීපයක් පිළිබඳව ඔබේ සවනත රදවන්නට මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි දන්නවා දැන් වායු මූලයේ ඔක්සිජන් වායුව තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් වායුවක් තියෙනවා. පුතේ මේ කාබන් ඩයොක්සයිඩ් වායුවක් කිසියම් ප්‍රමාණයකින් කිසියම් ප්‍රතිශතයකට පරිමාවන්ව ප්‍රතිශතයක පැවතිය යුතුයි. නොයසේ නම් කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඒ අගේ නොතිබීම එක්ක වැඩි වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් අඩු වෙන්නට පුළුවන්. මෙන්න මේ වැඩි වීම හෝ අඩු වීම ඇත්තටම ගැටලුවක්. තිබිය යුතු ප්‍රතිශත එලෙස පැවතීම තමයි අවශ්‍ය වෙන්නේ. අපි බලමුකෝ මෙහෙම ඉතල යම් කිසි හේතුවකින් මේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව අසීමිතව අඩු මට්ටමකට පත් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් මට්ටම අඩු වෙනවා. මෙහෙම අඩුම මොකද වෙන්නේ? මේ පරිසර උෂ්ණත්වය අඩු වෙනවා පුතේ. මේ හැමදේම සීතල වෙලා ජීවීන්ට තම ජීව ක්‍රියාවලිය සිද්ධ කරගන්නට බැරුව විනාශ වෙලා යනවා. මේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම අඩු වුණොත් වායුමූලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම තියෙන ප්‍රමාණයට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? වැඩි වුණොත් වෙන දේ තමයි මේ ගෝලීය උණුසුම වැඩි වෙනවා. මේ අපි ජීවත් වන පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේ උෂ්ණත්වය වැඩිවීම තුළ ජීවීන් විනාශ වෙලා යනවා. විශාල අරුබුද රැසක් ඇති වෙනවා ද්වීපයේ. මේ නිසා වැඩි වෙලක් බෑ, අඩු වෙලක් බෑ. හරියට මධ්‍යස්ථව තියෙන්න ඕන මේ හැම වායුවක්ම. කොයි දෙත් එහෙමනේ, වැඩි වෙන්නටත් බෑ, අඩු වෙන්නටත් බෑ. නියත ප්‍රමාණය සබලදහම් මාතාව නිර්මාණය කරලා තියෙන ඒ මට්ටමේ පැවතීම අත්‍යවශ්‍ය වෙනවා. අපිට පැහැදිලි ගිය කාරණය. දැන් අපි බලමු මේ වායුගෝලයට ඔක්සිජන් වායුව ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ස්වාභාවිකව ඒ ආකාර දෙකම, ආකාර දෙකක් කියවට එකම ආකාරයක් අවස්ථා දෙකකින් වායුගෝලයට ඔක්සිජන් වායුව නිදහස් වෙනවා දිවාකාලයේදී. එකක් තමයි වැදගත්, එකක් තමයි හරිත ශාක දිවාකාලයේදී ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔක්සිජන් වායු නිදහස් වෙනවා. ප්‍රතිශතයක් විදිහට කිව්වොත් මුළු ඔක්සිජන් අවශ්‍යතාවයෙන් වායුගෝලයේ තියෙන 30% ප්‍රමාණයක් 30% ප්‍රමාණයක් ලබා දෙනවා මේ දිවාකාලයේදී හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණය කිරීමෙන්. මේ භෞමික ශාක කියලා අපි ගමුකෝ. ඊළඟට ඉතිරි 70% සැපයෙන් යුතේ මොහොතවල වැඩෙන ඇල්ගී වලින්. ඔබ දන්නවා ඇල්ගී පිළිබඳ වර්ගීකරණය පාඩමේදී ඉතාම මැනවින් ඔබ ඉගෙනගෙන තියෙනවා. මේ ඇල්ගී වලින්, මොහොතවල වැඩෙන ඇල්ගී වලින් තමයි වැඩිම ප්‍රතිශතයක් 70% වායුගෝලයට ඔක්සිජන් නිදහස් කරන්නේ. ඔබ දන්නවා හරිත ඇල්ගී, රතු ඇල්ගී, දුබුරු ඇල්ගී, ඔය වගේ ඇල්ගී වර්ග තියෙනවා. ඒ ඇල්ගී වර්ග වලින් විශාල ප්‍රමාණයක් වායුගෝලයේ ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 70% පමණ නිදහස් කරනවා. මේ බලන්න. දැන් මෙන්න මේ විදිහට වායුගෝලයට ඔක්සිජන් වායු නිදහස් කරනවා. හරි, මෙතනදී ඇල්ගී වල දිවාකාලයේදී සූර්යාලෝකය ලබා දෙන කරන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කියන ඔක්සිජන් වායු නිදහස් වෙන්නේ. දැන් අපි ඔබ මෙහෙම හිතුවොත්, දැන් මොහොතෙන් ඔක්සිජන් වායුව ලැබෙනවනේ 70%, එහෙනම් වනාන්තර ටික විනාශ කරන දැම්මම හරිනේ කියලා ඔබ වැරදි දුර්මතයක, වැරදි කල්පනාවක් හදනවා. ඔබ එහෙම හිතන්නේ නැහැ. නමුත් කෙනෙක් එහෙම කෙනෙකුට හිතුමත්වක් දෙන වෙලාවක් ඔහුට අපි මොකද්ද දෙන පිළිතුර? එහෙම වුණොත් එහෙම, අපි ගස් විනාශ කළොත් එහෙම, ශාක විනාශ කරලා දැම්මොත් එහෙම, කුමක්ද සිද්ධ වෙන කේද වාචකය? මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. මොකද්ද? අර වායුගෝලයක නිදහස් වන 100% ප්‍රමාණය හරිත ශාක විනාශ කිරීම තුළ අහිමි වෙලා යනවා. අන්න ඒක තමයි අපිට තියෙන ගැටලුව. ඒ නිසා පුතේ, අපි අපේ විනාශය අපි විසින් ලකා කරගන්නට හොඳ නෑ. එහෙනම් මේ පරිසරයේ තියෙන ශාක විනාශ කරන්නට හොඳ නෑ, ගස් කපන්නට හොඳ නෑ. මේ මහා වනස්පතීන් අපි ආරක්ෂා කරගන්නට ඕන, වනාන්තර සුරකින්නට ඕන. මේ දුවල පුතාලා අනිවාර්යෙන් ඒ යහපත් ආකල්පයේ ඔබේ පාසල තුළ ඔබේ ගුරු මෞර්යයන් විසින් ඔබට ඒක ලබා දීලා තියෙනවා. අන්න ඒ නිසා ඔබ ශාක විනාශ කරන්නට හිතන්නේ නැහැ. මම දන්නවා ඔය පින්බර දෑතින් දෝතින් ඔබ විවිධ මාදිලියේ ශාක ලබා කරලා තියෙනවා මේ මිහි මත, මේ පොළොව මත. ඒ නිසා මේ වනස්පති විනාශ කරන්න නෙමෙයි, අපි වැඩි වැඩියෙන් ගස් හිටවන්නට අප කල්පනා කරන්නට ඕනේ. නැතිනම් නොබෝ දිනකින් අපේ විනාශය අපි විසින්ම අත්පත් කරගන්නවා. ඒක නියතයි. අන්න ඒ නිසා අපි වැඩිපුර අපේ ගෙවත්තේ, ඔබේ පාසල් වත්තේ මේ ශාක වැඩිපුර වවන්නට, ඒවා නඩත්තු කරන්නට පරිසරය තුළ හරිත වර්ණයෙන් දිදුලන මේ බබලන මේ ශාක ඇති කරන්නට අපි කටයුතු කළ යුතු වෙනවා. ඔන්න ඒ විදිහට තමයි ඔක්සිජන් වායුගෝලයට ලැබෙන්නේ. එතකොට දැන් මෙතන තවත් දෙයක් පිළිබඳව ඔබට හිතෙනවා. මොකක්ද ඒ? දැන් මේ එතකොට දැන් ශාකනම් ඉතින් මිනිස්සු විනාශ කරනවනේ සම්වර්ධන ක්‍රියාවලිය සඳහා. දැන් අපි ගත්තොත් එහෙම අපේ රටේ තිබිච්ච වන ගහනය වන ප්‍රතිශතය සෑහෙන මට්ටමකින් අඩු වෙලා තියෙනවා. ලෝකේ බොහෝ රටවල ඒ වගේ. මොකද මේ සංවර්ධන ක්‍රියාදාම නිසායි බොහෝ විට මේ දේ සිද්ධ වෙන්නේ. දැන් ඒක උඩ ඇල්ගි වලින් ලැබෙනවනේ දිගටම. ඇල්ගි වලට මිනිස් ක්‍රියාකාරකම් වල දායකත්වයක් නැද්ද? ඇල්ගි විනාශ වීම කෙරෙහි තියනවා 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 අපොයි තියනවා. මිනිස්සු මේ මහා මොහොතට එකතු කරන විවිධ අහිතකර විස රසායනිකයන් නිසා මේ ඇල්ගි විනාශ වෙලා යනවා වගේ. විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා තවදුරටත් මේ ඇල්ගි විනාශ වෙලා යනවා. අන්න එහෙම වුණොත් එහෙම අර ලැබෙන 70% ප්‍රතිශතයක් මොකද වෙන්නේ? අවම වෙන මොහොතේ අවම වෙනවා. දැන් හොඳම උදාහරණයක් අපිට මේ ළඟින්ම ගන්න තියෙන එක අපි දැක්කනේ මේ දවස්වල අපේ රටට ඇත්තටම මේ අපේ මුහුදු පරිසරයට මේ සමුද්‍ර පරිසරයට වෙච්ච හානිය පිළිබඳව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිපිරියාම නිසා එහි රැගෙන ආ විවිධ රසායනිකයන් අපේ සමුද්‍ර ජලයට එකතු වුණා. සමුද්‍රයට එකතු වුණා. මේ එකතු වීම තුළ ඔබ රූපවාහිනී මාධ්‍ය තුළ ඔබ දැක්කා මේ පරිසර විනාශය පිළිබඳව. ඇත්තටම ලොකු ඛේදවාචකයක්. පරිසරයේ විශාල වශයෙන් මේ මොහොතට මේ අහිතකර විස රසායනික ද්‍රව්‍ය නිදහස් වෙන්නට පටන් ගත්තා. මෙහිදී මෙන්න මේ වගේ අවස්ථාවන් විද්‍යාව ප්‍රශ්න පත්‍රය තුළට ගේන්න විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ හදන අය විභාග දෙපාර්තමේන්තුව ඇත්තටම කටයුතු කරනවා. මට මතකයි ඒ කියන්නේ මේ කාලීන සිදුවීම් පරිසර සිදුවීම් වගේ දේවල් අරගෙන එනවා. මට තියෙන ආසන්නම මතකයි තමයි දැන් පහුගිය වසරේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට 2020 දරුවන් ලියන්න කලින් මගේ දරුවන්ට කිව්වා මේ COVID-19 පිළිබඳව දරුවනි ප්‍රශ්නයක් අනිවාර්යෙන් එයි. ඒ කිව්වා වගේම ආවකට වෛරස් පිළිබඳව අපි ඉගෙන ගන්නවා 10 ශ්‍රේණිය වර්ගීකරණයට. අනේ නිසා මේ කොවිඩ් පිළිබඳ ප්‍රශ්නයක් එයි කියලා මම අනුමාන කරලා අපේ දරුවන් විශාල පිරිසකට මා ප්‍රකාශ කළා. ඒ වගේම 2020 කොවිඩ් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා මේ වෛරස පිළිබඳව. ඒ වගේම එක අවුරුද්දක් තවදුරටත් මම කිව්වා අපේ මීගමු මුහුදට කඩාවැටෙනවා ඇන්ටෙනියුම් කියන ගුවන් යානේ. ඇන්ටෙනියුම් ගුවන් යානේ කඩාවැටුණාට පස්සේ අපේ විෂය නිර්දේශයේ තියෙන එකක් තමයි මේ යානාවල නැව්වල සොම්බුන් හොයන්නට භාවිතා කරනවා සෝනා තාක්ෂණය. අර අතිධ්වනි තරංගයවල ඒව පරාවර්තනය වෙලා ඒව තියෙන ස්ථාන පිළිබඳව හොයනවා. මේ පිළිබඳව මේ වසරෙත් මට මතකයි ඒ අතීත මතකයන් මා දරුවන් මේ පිළිබඳ කිව්වා විභාගයට කලින්. ඒ වගේම ප්‍රශ්න පත්‍රයට ආවා දුවේ පුතේ ඒ ඇන්ටෙනියු යාන පිළිබඳව. ඒ නිසා මේ වගේ කාලීන සිදුවීම් පිළිබඳව අහනවා ප්‍රශ්න පත්‍රයට. මේ නෞකාව පිපිරලා ඒ රසායනිකයන් විස රසායනිකයන් අහිතකර රසායනිකයන් මොහොතට එකතු වීම තුළත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් හැදෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් සරල උදාහරණයක් අපි ගමු. මේ අපිට මාධ්‍යවල අසන්නට ලැබුණා ඇත්තටම මේ නයිට්‍රේට් අම්ලය. විද්‍යාගාරයේ ඔබ දන්නවා නයිට්‍රේට් අම්ලය විවිධ පරීක්ෂණ සඳහා ඔබ ගුරුතුමිය සමග ගුරුතුමාගේ උපදෙස් ඇතිව ඔබ නයිට්‍රේට් අම්ලය භාවිත කරනවා විවිධ පරීක්ෂණ කටයුතු සඳහා. විද්‍යාගාරයේ තියෙන ප්‍රබල අම්ලයක් නයිට්‍රේට් කියලා කියන්නේ. මේ නයිට්‍රේට් අම්ලය මොහොතට එකතු වුණාම ඔබ දන්නවා පුතේ වසර දහස් ගණනක් මහන්සිලා කොරල් මුහුබාවන් විසින් ශ්‍රී ලෙන්රේටා වංශයට අයිති වෙන කොරල් මුහුබාවන් මගින් පුතේ මේ කොරල් පර හදනවා කැල්සියම් කාබනේට් වලින්. මෙයා කැල්සියම් කාබනේට් වලින් මේක හදන්නේ. මේ කොරල් මුහුබාවන්ගේ දේහයෙන් ස්රාවය වන ඇමෝනියම් කාබනේට් මුහුදු ජලයේ තියෙන කැල්සියම් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා හදන කැල්සියම් කාබනේට් වලින් තමයි මේ ඝනාවාසයේ මේ කොරල් පරය හදන්නේ. මම උඹට පැහැදිලි කරා මේ පොලිප් ජීවීන්ට මේ කොරල් මුහුබාවන්ට මේක හදන්න වසර 10,000 ගණනක් ගත වෙනවා පුතේ. දැන් නයිට්‍රික් අම්ලය ලැබීම නිසා මොකද වෙන්නේ? මම දුටුවා එක වැඩසටහනක මේ පිළිබඳව කතා කරනකොට එක්තරා පරිසරවේදී පැහැදිලි කරලා දෙනවා මේ නයිට්‍රික් අම්ලය මුහුදු ජලයේ මුසු වීම නිසා අර කාබනේටයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරනවා. මේ කොරල් පර දියවීමට යම් ප්‍රවණතාවයක් තියෙනවා කියලා මේ පරිසරවේදීන් මේ පිළිබඳව මේ දිනවලදී කතා කරනවා. මේ වගේ අර ඇල්ගී වලට හානි වෙන්න බැරිද? ඇල්ගී වලට හානි වෙන්නට පුළුවන්. ඔය ගලාගෙන යන තෙල් ස්තරයන් ජලය මතු පිට පාවෙවි පවතිනකොට අභ්‍යන්තරයට ආලෝකය ගමන් කරන්නට නොහැකි වීම නිසා ඔය මුදු තුන, ඒ වගේම මේ ඇල්ගී වගේ ඒවාට ප්‍රභා සංශ්ලේෂණය කරන්නට බැරි වෙනවා සූර්යාලෝකයෙන් නැතිව. මේ නිසා විශාල ඔක්සිජන් හිඟයක් මුහුදු තුළ ඇති වෙන්නට පුළුවන්. ජලජ ජීවීන් විශේෂයෙන් මත්ස්‍යයන් ඊළඟ කැස්බෑවන් වගේ සත්වයින්ට අනිකුත් සත්වයින්ට ඔක්සිජන් හිඟයක් ඇති වෙලා ඔවුන් මරණයට පත් වෙන්නට පුළුවන්. එසේ ඒ සතුන් කීප දෙනෙක්ම මේ ව්‍යාපි දුටුවා. මෙන්න මේ වගේ පරිසර ඛේදවාචකයන් පිළිබඳව ඔබෙන් විමසන්න පුළුවන්. යම්යකින් මේ මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑම නිසා ශාක ප්‍රජාව අඩු වෙලා, ඒත් එක්කම කර්මාන්තසාරාදී අර ෆොසිල ඉන්ධන දහනෙන් වැඩි වෙලා වායුවේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම යම් කිසි හේකින් දිනක ඉහළ ගියොත් මොන වගේ තත්ත්වයක් උද්ගත වෙද දුවේ පුතේ? භයානක තත්ත්වයක්. වායුගෝලීය උණුසුම වැඩි වෙනවා. මම පෙරත් සඳහන් කළා කාබන් ඩයොක්සයිඩ් මට්ටම වැඩි වීමත් එක්ක පරිසර උණුසුම උෂ්ණත්වය වැඩි වෙනවා. මෙන්න මෙහෙම ගෝලීය උණුසුම වැඩි වෙන විට මේකට අපි කියනවා හරිතාගාර ආචරණය, ග්‍රීන් හවුස් ඉෆෙක්ටින්. මෙන්න මේ හරිතාගාර ආචරණය කියලා කියන්නේ ගෝලීය උණුසුම වැඩි වීමනේ. කාබන් ඩයොක්සයිඩ් මට්ටම වැඩි වෙලා එතකොට මොකද්ද දැනෙන්නේ? අපි මේ ජීවත් වන පෘථුවියේ උත්තර ධ්‍රවයේ හා දක්ෂිණ ධ්‍රවයේ තියෙන මහා දැවැත්ත හිම කඳු, ග්ලැසියර් කඳු දිය වෙන්න පටන් ගන්නවා මුතේ. මෙන්න මේවා දියලා කොහොමද ගලාගෙන ඉන්නේ? මෙන්න මේවා ගලාගෙන ඉන්න පටන් ගන්නවා මේ මහා සාගර වලට. සාගර ජල මට්ටම වැඩි වෙනවා මුතේ. සාගර ජල මට්ටම වැඩි වෙනකොට මොකද වෙන්නේ? මෙන්න දූපත් යට වෙන්න පටන් ගන්නවා. දැන්ටමත් ඔය මාලදිව ඉන වගේ රටවල මුහුදු මට්ටම, මුහුදු ජල මට්ටම වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ක්‍රමක්‍රමයෙන් මේවා මුහුදු ජල මට්ටම වැඩි වෙලා ගලාගෙන. අනිත් එක ගෝලීය උණුසුම වැඩි වෙනකොට තව ප්‍රශ්නයක් ඇති වෙනවනේ. ග්ලැසියර් දිය වෙලා මුහුදු වලට ගලනවා වගේම ඒ මොකද්ද? මුහුදු ප්‍රසාරණය වෙනවා මුතේ. අන්න දුවේ මුතේ මුහුදු ප්‍රසාරණය වෙන්නට පුළුවන්. මුහුදු ජල මට්ටම වැඩි වෙන්න පුළුවන් උණුසුම වැඩි වීම නිසා. ප්‍රසාරණය පිළිබඳව ඔබ තාපේ පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. මාය පිළිබඳව කියන්නට යන්නේ ඒ තත්ත්වය තියෙන්නට පුළුවන්. ඒ වගේම මේ කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම නිසා ඇති වෙන්නට පුළුවන් තව භයානක ප්‍රතිඵලයක් තමයි විශාල දේශගුණික විපර්යාස ඇති වෙන්නට පුළුවන්. නියගිය නම් එක දිගටම නියගිය, අධික වර්ෂාව නම් අධික වර්ෂාව එක දිගටම. මෙන්න මේ වගේ අර වැහි රටා වෙනස් වෙලා චක්‍රය අවුල් වෙලා මේ වගේ අවුල් වියවුල් සහගත තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන් පුතේ. ඊළඟට ජීවින් වඳ වෙලා යනවා. මෙන්න මේ වගේ පරිසර ඛේදවාචකයන් රැසක් ඇති වෙනවා මේ කාබන් ඩයොක්සයිඩ් වායුව යම් කිසි හේකින් මිනිස් ක්‍රියාකාරකම් නිසා වැඩි වුණොත්. මෙන්න මේ වගේ දේවල් අපි දැනුවත් භාවයක් ඇති කරගත්තොත් විභාග ප්‍රශ්න පත්‍රයට ලියනවා කියන එක අමාරු කාරණයක් නෙවෙයි පුතේ. හරිම ලේසි කාරණයක් බවට පත් වෙනවා. ඔබ නිකන් නිකරුණේ මොබස් බියක් ඇති කරගන්නට එපා විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව. මේ රජරට ගුරු ගෙදර තුලින් අපි ඒ පිළිබඳව ඉතා හොඳට පැහැදිලිව ඔබට කියා දෙන්නට තමයි ඇත්තටම මේ වැඩේ ආරම්භ කරලා තියෙන්නේ. මේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් රජරට සේවයක් එකට එකතු වෙලා ඒකේ විපුල පළ ප්‍රයෝජන නෙලා ගන්න ආදරණීය දුවේ පුතේ. ඒක තමයි අපි සතුටු වෙන කාරණය. ඔබට විභාගයක යමක් මෙහි එකතු කරගන්නට පුළුවන් නම් තමයි අපි සතුටු වෙන්නේ. හොඳයි. තව පොච්ච දෙයක් මා ඔබට කියලා දෙන්නට සූදානම් ඊළඟ කොටසට යන්නට කලින් මේ ප්‍රභා සංශ්ලේෂණය හා සුසනය අතර ඇති වෙනස්කම් අහන්නට පුළුවන්. ඔබ දන්නවනේ විද්‍යාවේ විවිධ තැන්වලදී ප්‍රශ්න පත්‍රය හදනකොට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඔබ ආශ්‍රය මිශ්‍රය කරනවා, ඒවට පිළිතුරු ලියනවා, විතරේම බලනවා. බලනකොට ඕගොල්ලෝ දකින්නට ඇති මෙන්න මෙහෙම අවස්ථාවක්. ඒ තමයි යම් යම් ප්‍රශ්න තියෙනවා සංසන්දනාත්මක ප්‍රශ්න. දැන් ප්‍රභා සංශ්ලේෂණය ආශෝෂණය අතර ඇති වෙනස්කම් මොනවාද නේද? කලින් පාඩමේදී ඕගොල්ලෝ ඇහුවා අර කංකාල පේශි හා සිදුදු පේශි අතර ඇති වෙනස්කම් මොනවාද? මෙන්න බලන්නකො, මෙන්න මේ වගේ අතු බැඳීම සහ ඒත් එක්කම කටක රූපණය අතර ඇති වෙනස්කම් මොනවාද? ශාක සෛලයේ සත්ව සෛලයේ අතර තියෙන වෙනස්කම් මොනවාද? ආදි වශයෙන් ඔබෙන් අහනවනේ විභාගයේදී. දැන් මෙතනදී අන්න ඒ මාදිලියේ ප්‍රශ්න ඇහෙන නිසා අපි ඇහුවොත් මේ ප්‍රභා සංශ්ලේෂණයේ සොසනේ අතර තියෙන වෙනස්කම්. සොසනිය ඔබ ඉගෙන ගත්තා 10 ශ්‍රේණි ජීවීන්ගේ ලාක්ෂණික පාඩමේදී පුතේ. ප්‍රභා සංශ්ලේෂණය මා දැන් මේ වන විට දින දෙකක් මුළුල්ලේ මේ රජකට ගුරු ගෙදරින් ආවට කියලා දුන්නා. දැන් මේ බලන්නකො මේ අතර තියෙන වෙනස්කම්. දැන් ප්‍රභා සංශ්ලේෂණයේ ගොඩනැගීමේ ක්‍රියාවලියේ කාබන් ඩයොක්සයිඩ් ජලය එකතු කරලා ගොඩනගනවා ග්ලූකෝස් පුතේ. මොනවද ගොඩනගන්නේ? ග්ලූකෝස්. එහිදී ග්ලූකෝස් ගොඩනගනවා. සොසනෙහිදී මොකද්ද කරන්නේ? ඒ ග්ලූකෝස් බිඳ හෙලනවා. අන්න බලන්නකො. හරි අපූර්ව වැඩක්නේ. ප්‍රභා සංශ්ලේෂණයේදී ගොඩනගනවා. සොසනෙහිදී ඒ දේම බිඳ හෙලනවා. හරිම වටිනා වැඩක්නේ. ඉතින් එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණය මගින් නිෂ්පාදනය කරන ඒ ප්‍රධාන ඵලය සොසනේදී බිඳ හෙලලා ඒකේ අතුරු ඵලවලින් තමයි කාබන් ඩයොක්සයිඩ් ජලයෙන් තමයි ආය ප්‍රභා සංශ්ලේෂණයේදී ගොඩනැගීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. බිඳ හෙලනද ප්‍රභා සංශ්ලේෂණයේදී ඒ ලැබෙන අතුරු ඵලය වන ඔක්සිජන් ආශ්‍රය වෙනවා. බලන්නකො මේ අතර තියෙන වෙනස්කම්. ඒකිනේකට පරස්පර විරෝධී ලෙසනේ මේ සිද්ධි දෙක හැසිරෙන්නේ. ඒත් එක්කම මේ ප්‍රභා සංශ්ලේෂණේ තව වෙනස්කමක් තමයි. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ කොහේද පුතේ? ඔබ දන්නවා මේ වෙනකොටම ශාකය තුල තියෙන ශාක පත්‍රයේ තියෙන හරිත ප්‍රද තුල නැත්නම් අපි හරිත ලව තුල කියලා කිව්වත් හරි සොසනෙ සිද්ධ වෙන්නේ. ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා සෛලයේ කොටසේදී 10යි මයිටොකොන්ඩ්‍රියා තුල සොසනෙ සිද්ධ වෙන්නේ. සෛලීය සොසනෙ මේකනම් කියන අපි ග්ලූකෝස් ඔක්සිකරණය කියන එක බලන්න. ඒත් එක්කම මෙතනදී අපිට කියන්න පුළුවන් දැන් ප්‍රභා සංශ්ලේෂණය හරිත ශාක තුල පමණයි සිද්ධ වෙන්නේ. හැබැයි සොසනෙ තවස්කම ප්‍රභා සංශ්ලේෂණය හරිත ශාක තුල සිද්ධ වෙනවා දුෙත්ති සොසනෙ හැම ස්වායු ජීවියෙක් තුලම සිද්ධ වෙනවා. යන්න බලන්න. සෑම ස්වායු ජීවියෙක් තුලම සිද්ධ වෙනවා. ඔබ දන්නවා ස්වායු ජීවීන්. හොඳයි. ඊළඟ තවත් එකක් තමයි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තමයි ප්‍රභා සංශ්ලේෂණය අමුද්‍රව්‍ය වෙන්නේ. සොසනෙහිදී කාබන් ඩයොක්සයිඩ් හා ජලය අතුරු ඵල විදිහට පිටකරනවා. මෙයාගේ අමුද්‍රව්‍ය ආරම්භ අතුරු ඵල වෙනවා. අන්න බලන්න. පැහැදිලි නේද පුතේ? ඊළඟට දැන් මේ ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ අර සූර්යාදෙන ශක්තිය එක්රස් කරන එකනේ. හැබැයි සොසනෙහිදී කරන්නේ ශක්තිය නිදහස් කරනවා ජීවියාට තම ජීව ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කර. හරි. දැන් මොන බලන්නේ ප්‍රභා සංශ්ලේෂණයයි සොසනෙයි අතර පැහැදිලිවම වෙනස්කම් ඔබ දැන් මේ වෙනකොට හොඳින් ශ්‍රවණය කළා. මම දන්නවා ඔබ අතේ කොළයක් පෑනක් එහෙම තියෙනවා. මේවා අවශ්‍ය දේ සටහන් කරගන්න. නැත්නම් මේ වැඩසටහන ඔබට පුළුවන් පටිගත කරගන්නට. එහෙම පටිගත කරගත්තොත් ඔබට නැවත ඒ දේ ශ්‍රවණය කරන්නට පුළුවන්, වැඩි වාර ගණනක් අහන්නට පුළුවන් දුවේ පුතේ. ඒ නිසා ඔබට ඒ පිළිබඳව මා මතක් කරනවා අවශ්‍ය පරිදි. මේවා මතකින් ගන්න වැඩ පිළිවෙල ඔබ විසින් සිදු කළ ගත යුතු වෙනවා. හොඳයි. මීලකට මම ඔබට පෙර දවසක මේ පෙර පාඩම් වලදී මතක් කළා රජරට ගුරු ගෙදර තුලින් අපි බලාපොරොත්තු වන්නේ විභාගයේ සමත් කිරීම පමණක්ම නෙවෙයි. හරියට පාසලක් වගේ නේ. දැන් පාසලක ඉගෙන ගන්න දරුවන් විභාගයේ සමත් කිරීමම නෙවෙයි මූලික අරමුණ. හැබැයි මූලික අරමුණක් විභාගයේ සමත් කිරීම. ඒ අතරේ දුවේ පුතේ ඔබ ගුණ දහමින් හෙබි දරුවෙක් බවට පත්කරන එකත් මෙහි ප්‍රධාන කටයුත්ත. ඒ කියන්නේ ගුණනන දෙකම සමසේ ඇති දරු පරපුරක් සමාජගත කිරීමට අපට සිද්ධ වෙනවා. මට එහෙම කියන්න හිතුනේ විෂය පමණක් වක් කරන පොර එක පැත්තකින් ඒක විතරක් දරුවන්ට ලබා දීලා පෝෂණය කළාට පමණක් මදි. සැබෑ ගුරුවරයා දරුවාට ජීවිතයේද කියා දී යුතුයි. ජීවත් වෙන හැටි මේ සමාජය තුළ ගැටුම් ඇති කරගන්නේ නැතුව යහපත් සෝමමාන චරිතයකින් යුක්තව කොහොමද ගත කරන්නේ කියන කාරණය ඔවුන්ගේ ජීවිතවලට එකතු කිරීමේ කාර්යය ගුරුවරයාට පැවරලා තියෙනවා. ආධ්‍යාත්මය අවදි කරන ගුරුවරයා තමයි සාර්ථක ගුරුවරයෙක් කියලා කියන්නේ. ආධ්‍යාත්මික ගුණවගාව දරුවන් තුළ පෝෂණය කළ යුතුමයි. එසේ නොවන්නේ නම් අපි මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමණය තුළ දරුවන් සමහර විට විභාග සමත් වෙයි. ඒ අර මා කියපු ගුණ නැන දෙකම නැති වෙයි. යම් යම් තැන්වල මේ කාරණාව කිලිහී යාම තුළ ඇතිවන ව්‍යසනයන් සමාජයේ තැනින් තැන මතුවෙනවා, අපිට දැනෙනවා, පේනවා. මේදී ගුරුවරු විදිහට දරුවන්ට කියා දෙන එක තමයි අපේ පරම යුතුකම කියලා මට හැඟෙන්නේ දැනෙන්නේ. ඇයි දන්නවද මම එහෙම දෙයක් කියන්නට කල්පනා කළේ? අපි දන්නවා මේ රජරට ගුරු ගෙදර දරුවන් පමණක් නෙවෙයි අහන්නේ. අපේ ආදරණීය අම්මලා තාත්තලා අහගෙන ඉන්නවා. මම දන්නවා මොකද එවැනි මව්පියන් බොහෝ දෙනෙක් මට කතා කරලා ඇගෙයිමකුත් කළා මේ රජරට ගුරු ගෙදර වැඩසටහන පිළිබඳව. මා දන්න කියන දෙමව්පියන් කීප දෙනෙක්. ඒ නිසා හැමෝම මෙන්න මේ පණිවිඩය අහගන්න මේ පාඩම ඇතුලේ අපි මාවට පැහැදිලි කර දෙන. මට අතීතය මතක් වෙන එක සිදුවීමක්. මේ අතීත මතකයේ දුව යන්නේ මම ගුරුවරයෙක් විදිහට වැඩ කරන කාලේ තර ගම්බද පාසලක සිදු වුණු ගුරුවරයෙකු සපිත් වගකිව යුතු තරමක් සිත පාරවන සිදුවීමක් පිළිබඳව මා එවකට පසර ගණනාවක් ගුරුවරයෙකු ලෙස කටයුතු කළා. දරුවන්ට ගුරුහරුකම් දුන්නා විද්‍යා විෂය සම්බන්ධයෙන් නෙවෙයි ජීවිතය පිළිබඳව විද්‍යා විෂය උගන්වන ගමන් දැන් ගුරු උපදේශකවරයෙක් හැටියට ගුරු භවතුන්ට සහාය වෙන එක තමයි ඇත්තටම කරන්නේ. දරුවන්ට උගන්වනවා ඒ ගමන්. ඔන්න මම ඔය කියපු ගම්බද පාසලේ දරුවන් අධ්‍යයන පුරසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වා. අපි හොඳට කියනවා දරුවෝ හොඳට විභාග ලිව්වා. ප්‍රතිඵල එන දවසේ පාසලට සියලුම ළමයි එනවා. දැන් ප්‍රතිඵල ලේඛනය ඇවිල්ලා මහකම ඒ කාල බකවාන් වෙන උගම අන්තර්ජාලයට නිදහස් කරන කාලෙ නෙවෙයි ප්‍රතිඵල ලේඛනේ පාසලට එන්නේ. දරුවෝ ටික පාසලට තමයි එන්නේ ප්‍රතිඵල බලන්නට. බොහොම ඇත්තටම මේ අපේක්ෂා සහගතව මොනවා වෙලා ඇද්ද දන්නේ සැක සහිතව බිය සැක සංකා සහිතව ඔන්න ළමයි ටික පාසලට ආවා. දැන් ප්‍රතිඵල බලන්න. දැන් ළමයි ප්‍රතිඵල අපි කියනවා ඇත්තටම මේ හොඳ ප්‍රතිඵලයක් ඒ අවුරුද්දේ දරුවන්ට ලැබිලා තිබෙනවා මම කියන පාසලේ. ඉතින් මම විද්‍යාව ඉගෙනුවේ. ඔන්න දැන් මෙතනදී තියෙන මේ වැදගත්ම කාරණේ තමයි දැන් මේ හොඳම ප්‍රතිඵලය ලැබුණු දියණිය ප්‍රතිඵල බලන්නට ඇවිල්ලා නැහැ පාසලට. හොඳම ප්‍රතිඵල මට මතකයේ හැටියට ඒ දියණිය ලබා ගන්න තිබුණා A6 B3 පාසලේ හොඳම ප්‍රතිඵලය ඒ වසරේ නිගම්බද පාසලක. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? දැන් ඉතින් අපි බලාගෙන ඉන්නවා මේ ප්‍රතිඵලය ලැබපු දියණිය ප්‍රතිඵල බලන්නට එන්නේ නැහැ. මායි දරුවන්ගේ විමසුවා සමහරට පණිවිඩය ලැබිලා නැද්ද දන්නේ. එයාගේ නම කියලා හුවාම ඇත්තටම මේ අපි ගුරු කීප දෙනෙක් ඇහුවා ඇයි මේ දුව ප්‍රතිඵල බලන්න ආවේ නැත්තේ හොඳටම පාස් කරන්නේ. මේ දියණියන් කිහිප දෙනෙක් බොහොම තුෂ්ණිම්බූතව නිරුත්තරව බලා සිටියා. මිනිත්තු කිහිපයකට පසුව ඇත්තම අපි නැවත නැවත විමසීමේදී එක් දියණියක් කතා කරලා ඇගේ හඬාව දෙකරා. සර්, එයා එන්නේ නැත්තේ හේතුව ප්‍රතිවරදනක් දෙන්නේ නැත්තේ සර්. එයා විභාගයේ ලියලා ඉවර වෙච්ච ගමන්ම හිතුවක්කාර විවාහයක් කරගත්තා. හිතුවක්කාර විවාහයක් කරගත්තා එයා ආයෙ ප්‍රතිඵල බලන්න ඉන්නේ එකක් නෑ සර්. ඇත්තට මේ කතාව ඇහුවට පස්සේ දෙවනුව අපි තුෂ්ණීභූත වුණා ගුරුවරු විදිහට. දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? සාරධර්ම වැඩසටහන අපි පාසල තුල නොකළා නෙවෙයි. මට හැඟුණා අපි සාරධර්ම වැඩසටහන කරපු වැඩසටහන් වල ප්‍රාමාණික බව මදි වුණා කියලා. එහි ප්‍රමාණය මදි වුණා කියලා මට හිතුණා. මේක ගුරුවරු හැටියට අපිට පාඩමක් වුණා. අපි විෂය විතරක් වක් කරලා පොළ දරුවන් විභාග සමත් කරන්නට දැඟලුවාට මොකද? දරුවන්ට ජීවිතයේ පිළිබඳ කියලා දෙන පාඩම මදි කියලා මට පොඩ්ඩක් හිතුණා. එතනදලා විද්‍යාව කාලච්ඡේදයේ පළවෙනි විනාඩි පහ අමතක නොකරම මම කරන්නේ මොකද්ද? දරුවන්ට විශේෂයෙන්ම දියණියන්ට ජීවිතයේ කියලා දෙන පාඩමක් මම කියලා දීලා තමයි විද්‍යා පාඩම පටන් ගන්නෙ. අපි තව අත්දැකීමක් එකෙන් ලැබුවා. කෙසේ වෙතත් මේ දියණිය පිළිබඳව අපි තොරතුරු හොයලා බලුවා. වසරක පමණ කාලයකින් පසුව ඇය නැවත මුණ ගැහුණා. ඇත්තටම දරුවෙකුත් ලැබිලා. නමුත් ඇය ඇඬු කඳුලෙන් අපට කිව්ව කතාව නම් බොහොම සෝචනීයයි. ඇයගේ ස්වාමියා ඇත්තටම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ජීවිතේ විනාශ කරගෙන ඉවරයි ඇත්තටම මේ වෙනකොට මේ තියෙන්නේ අපරාධී ජීවිතේ. බොහොම දුක් දෝමනස්යෙන් මැදින් ජීවිතේ ආගෙන යන්නේ. බලන්න අද ඇය ඒ අපේ අධ්‍යාපන මාවතේ ගියාන මේ වන විට මේ රටට වටිනාම සම්පතක් හොඳ රාජ්‍ය සේවකයෙක් පෞද්ගලිකාංශය කෙනෙක් බවට පත් වෙනවා නේද? නමුත් ඒ තත්ත්වයෙන්මම අහිමි වෙලා ගියා. දැන් මේ පුරුද්ද මම දිගටම කරගෙන යනවා. ඒ නිසා රජරට ගුරුගෙදර තුලිනුත් මං හිතුවා ඔන්න ඔය පණිවිඩය ආදරණීය දියණියන් වෙනුවෙන් ඔබේ සලනතේ රඳවන්නට. මේ වෙලාවේ මට අපූරු ගීතයකුත් මතක් වෙනවා. ලාංකීය ගීත සාහිත්‍යයට එකතුණු අර්ථ සම්පන්න ගීතයක් මට මතක් වෙනවා. අපේ පැරැන්නෝ කියපු කතාවක් තමයි ඈත අහසේ පෙනෙන විදුලි කොටන ඉලි දැකලා අතේ තියෙන හුළු අර්ධ බිම දාන්න එපා කියලා. බලන්න කොච්චර අර්ථවත්ද. අර ඈත අහසේ විදුලි ඉලිය දැකලා මේ අතේ තියෙන හුළු අර්ධ අතහරින්න එපා බිම දාන්න එපා කියලා කිව්වා. පැනලන මුවන් දැක නොදමව නිරූපල කියලා කිව්වා. කොච්චර අර්ථවත්ද, කොච්චර හිතන්න දේවල් තියෙනවද මේ ඇතුලේ අපි දියණියන්ට. අපිට අපූරු ගීත යක් ගිය වෙනවා අපේ ගීත සාහිත්‍යයට. විදුලිය එළිය දැක ගිනි හුල දියේ එලා. හරිම උපදේශාත්මක ගීතයක්. දරුවන්ට හැදෙන්න හොඳ ගීතයක්. ආදරණීය දුවේ ගීතේ ගේ පද අහුණන්නේ අර්ථ සෞන්දර්ය පරිපූර්ණ ගීපද රචනාව ලාංකීය ගීකතර දායක කරන ප්‍රවීණ ගීපද රචක සර්ණ ගුණවර්ධනයන්. මේ ගීතෙන් කියන්නේ මවගේ ආදරය රැකවරණය ආලෝකයේ උණුසුම නොවඩුව තිබියදී වෙනත් වෙනත් අයගේ උණුසුම සොයා විවිධ එළිවලට ගිනි කන වැටිලා සමහර දිනයන් ගිහිල්ලා සිදු කරගන්න මහා විනාශයක් පිළිබඳව ආදරණීය දේනියනි අහන්න මේ ගීතය. අම්මල උත්සාහ කරන්නේ ඔවුන්ට අහිමි වෙච්ච ලෝකයේ දරුවා තුලින් දිනා දෙන්නටනේ. ඒ නිසා අයාලේගේ ඒ ජීවිත විනාශ වෙනකොට කොයිතරම් දරා ගන්න බැරි දුකක් වේදනාවක් මවගේ ලයට දැනෙනවද හිතන්න ආදරණීය දියණියනි. මේ ගීතේ හරි සංවේදීತನ මට දැනෙන තරම් මම කියන්නේ මේ ගීතේ තියෙනවා දොර ඇරපන් අම්මේ නොබේ පොඩි හිඟන්නේට මුළු ලෝකෙම නැති කරගෙන ජීවිතේ විනාශ කරගෙන අන්තිමේට බොහෝ දියණිවරුන් එන්නේ ආයෙත් අම්මගේ උණුසුම ආදරයෙන් ලැබෙන අර පැත්තකට. අම්මා ඉතින් මහමෙරක් වගේ නොසැලී බලා ඉන්නවා. මේ නිසා රජරට ගුරු ගෙදර ආදරණීය නිෂ්පාදක කණ්ඩායමෙන් මා කාර්මිකව ඉල්ලා සිටිනවා. මේ ගීතය දියණියන් වෙනුවෙන් මේ දැන්ම ප්‍රචාරය කරන්නට මගේ මේ විද්‍යාවාරම අතරේ. ගීතේ ගායනා කරන්නේ ලාංකීය සරුවී අස්වැන්නේ හිමිකාරිණිය ශිල්පිනි ඉන්ද්‍රාණී බෝගඩ. බෙහෙවින්ම ස්තුති. ආදරණීය දියණියන් මේවා අහලා අඳුරෙන් එළියට යන්න උත්සාහ කරන්න, අඳුර දැකලා අඳුරට යන්න හදන්න එපා. ආලෝකය කියලා ඔබ දකින්නේ බොහෝ විට අඳුර වෙන්නට පුළුවන්. හරියට තෝරාගෙන ගන්න. විවිධ දැල් එළන බොහෝ පිරිස් සමාජයේ ඉන්නවා. අහු වෙන්නට එපා. ඒ පරිචය දැනුම ඔබ ලබා ගන්න ජීවිතේ ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන්න. විවාහ ප්‍රශ්න පත්‍රවලට යන්න කලින් අපි මේ පුනරීක්ෂණයේ ඇති වටිනාකම පිළිබඳව තේරුම් ගන්නට ඕන. දැන් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ හදන කොටුතේ තාර්කික ප්‍රශ්න, ව්‍යංගාර්ථයේ ප්‍රශ්න, බුද්ධිගෝචර ගැඹුරු බුද්ධිය ස්පර්ශ කරන බුද්ධිගෝචර ප්‍රශ්න. දැන් ඔබ කල්පනා කරොත් 2020 ප්‍රශ්න පත්‍රයේ අරගෙන බලන්න ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ භෞතික විද්‍යාව නිව්ටන් නියම සම්බන්ධයෙන් අහපු තාර්කික බුද්ධිගෝචර ප්‍රශ්නේ ඔබට වැටහි. එතකොට මෙන්න මේවට අපි කල්ැතුව ලෑස්ති වෙන්න ඕනේ. කල්ැතුව ලෑස්ති නොවුනොත් අපි අමාරුවේ වැටෙනවා. ඒ නිසා තමයි මේ පූර්ව මතක් කිරීම ඔබට කරන්නේ. දැන් මෙහෙම සාරාංශ කරලා ගත්තොත් විද්‍යා ප්‍රශ්න පත්‍රයේ හැදෙන විදිහ ආකාරය දුවේ පුතේ. විද්‍යා ප්‍රශ්න පත්‍රයේ හදනකොට මෙන්න මේවා පිළිබඳ සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒගොල්ලෝ හදද්දී ඔබ මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබට රූප සටහන් නම් කරන්නට එනවනේ. මොනවද මේ රූප සටහන් මතක තියාගන්න ඔබ මොකද්ද කරන්නට ඕනේ? මොනවද මේ අහන රූප සටහන්? ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, මූත්‍ර වාහිනී පද්ධතිය, හෘදයේ ව්‍යුහය, හෘද වස්තුවේ ව්‍යුහය, ඒ වගේම සෛලය, තව බොහෝ දේවල් රූප සටහන් අපේ විෂය නිර්දේශය තුළ අන්තර්ගත වෙනවා. මේ රූප සටහන කොහොමද මතක තියාගන්නේ? රූප සටහන දෙයා ඔබ වරුවක් තිස්සේ බලාගෙන හිටියත් ද්වේෂයෙන් මතක හිටින්නේ නැහැ. මෙන්න හරි විද්‍යාත්මක ක්‍රමය දැක්කා. රූප සටහන ඔබ වෙනම කඩදාසියක මුලින් මුලින් බලාගෙන අඳින්න. පසුව නොබලා අඳින්න උත්සාහ කරන්න. නොබලා උත්සාහ කරන්න ඒ දේ අඳින්න. අන්න එවිට ඔබට රූප සටහන හොඳින් මතක තියාගන්න පුළුවන්. වැඩි වාර ගණනක් අඳින්න. දැන් කෙනෙකුට සමහර විට පාරක් තුන් පාරක් විතර වගේ අඳිනකොට මතක හිටින්නට පුළුවන්. කෙනෙකුට දහ වාරයක් යනදහම කොටස් නම් කරන්න මතක හිටින්නට පුළුවන්. දුවේ පුතේ රූප සටහන අඳින්නට එන්නේ නෑ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ නම් කරන්නටයි එන්නේ. ඒක මතක තියාගෙන ඇඳලා ඇඳලා නම් කරලා හොඳට පුරුදු වෙන්න ඕන රූප සටහන. ඔන්න පැහැදිලි ඇතිනේ ඔබට. ඊළඟ විද්‍යාවේ විවිධ නියම තියෙනවා විෂය නිර්දේශය තුළ. ඕම් නියමයේ තියෙනවා, නිව්ටන් නියමයේ, ආකිමිඩිස් නියමයේ, ඊළඟ ෆ්ලෙමින්ගේ වමක් දකුණක් නීති රීති පිළිබඳව තියෙනවා. මෙන්න මේවා ඔබ මතක තබා ගත යුතු වෙන්නේ කොහොමද? මේවා ඔබට පුළුවන් සංජායනා කරන්න, වැඩිපුර සංකලනව වැඩි වාර ගන්නක් කියවන්නට පුළුවන්. ඊටත් වඩා මේ අන්තර්ගත හරයන් අවබෝධ කර ගැනීම තුළ මනෝවිද්‍යාවේ තිබෙනවා මතක ශක්තිය වැඩි වෙනවා කියලා අවබෝධයෙන් මතකේ තියාගන්න විට ඔබට මා කී දේ පැහැදිලි ඇති මා හිතන්නේ. අන්න ඒ නිසා ඒ පිළිබඳව ඔබේ අවධානය ඔබ යොමු කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. ඊළඟට සූත්‍ර පිළිබඳ අවධානය යොමු කරන විට F සමාන MV, Q සමාන MC theta, V සමාන IR, H rho g, තව සූත්‍ර ගණනාවක් තියෙනවා. මේවා ලියන ලියන හුරු පුරුදු වෙන්න පුතේ. ඊළඟට ඒකක පිළිබඳ දැනුම, ඒකක විවිධ මිනුම් MS ප්‍රණීත, NM, MS ක්‍රින දෙක, N, J, W, KG MS ප්‍රණීත, MOL, DM ක්‍රින තුන, මෙන්න මේ වගේ මනින ඒකක ටික මතක තියාගන්න. අර්ථ දැක්වීම විශිෂ්ටතාව ධාරිතාවය යන කුමක්ද? වර්ධනය යන කුමක්ද? පරාගණය යන කුමක්ද? මෙන්න මේ වගේ දේවල්. ඊළඟට නීතියක් නියමයක් තියෙනවා විභාග ප්‍රශ්නයක් හදනකොට පුතේ 125 ප්‍රැක්ටිකල් ප්‍රායෝගික පරීක්ෂණ ඒක ඇතුළත් කර යුතු වෙනවා. ඒ නිසා මුළු විද්‍යා විෂය නිර්දේශයේ පුරා කරන සියලු පරීක්ෂණ ඔබ හොඳට ඒවට ගන්දීනි කරන්න. ප්‍රභාසංශ්ලේෂණයට ආලෝකය අවශ්‍ය බව, නිව්ටන්ගේ දෙවන නියමයේ සත්‍යාපනය කිරීම, තුන්වන නියමයේ සත්‍යාපනය කිරීම, එන්සයිමවල ක්‍රියාකාරීත්වය ආදර්ශනය කිරීම, ආහාර හඳුනා ගැනීමේ පරීක්ෂණ, තව පරීක්ෂණ ගණනාවක් තියෙනවා. මෙන්න මේ සියල්ල හොඳට ප්‍රගුණ කළොත් ඔබට පුළුවන්කම තියෙනවා පුතේ මේ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙන්නට. මම තවදුරටත් ඒ පිළිබඳව ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා මේ විද්‍යාව විෂය කර්ම මතක තියාගන්න සරල ක්‍රමවේදයක් පිළිබඳව. අනුවිද්‍යාත්මකව යම් යම් විද්‍යාත්මක සිද්ධාන්ත කරුණු මේ නියම මතක තියාගන්න ක්‍රමවේදයක් තියෙනවා දුවේ. දැන් මට මේ අද රාත්‍රියේ මේ හෝරාවක කාලය තුල මට ඒ පිළිබඳව කියන්නට ඇත්තටම කාලය මදි වෙනවා. ඒ නිසා මම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවනේ මගේ අද මූලික අරමුණ. ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණය පාඩම නිමා කළා මා සති දෙකක් පුරාවට. එහි පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් වෙලා තියෙන විදිහ සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ පිළිබඳව ඔබට කියලා දෙන්නට සාකච්ඡා කරන්නට යන්නේ. ඔන්න බලන්න. දැන් එහෙනම් අපි ඒ පිළිබඳව කරන සාකච්ඡාව ප්‍රශ්න පත්‍ර පිළිබඳව කරන සාකච්ඡාව ආරම්භ කරන්නට යන්නේ ආදරණීය දුවේ පුතේ. දැන් ඔබ ළඟ තියෙන 2016 ඉඳලා 20 දක්වා ප්‍රශ්න පත්‍ර දැන් ඔබ ළඟට ගන්න. ඔන්න බලන්න. අපි පළමු කොටම බලමුකෝ මේ 2016 ප්‍රශ්න පත්‍රයේ පුතේ 23 වෙනි ප්‍රශ්නේ. 23 වෙනි ප්‍රශ්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු 4න් නිවැරදි පිළිතුර තෝරන ප්‍රශ්නය. මෙන්න මෙහෙම තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය අසත්‍ය වේද? ඔන්න බලන්න. අසත්‍ය ප්‍රකාශය අහන්නේ. බලන්නකො පළවෙනි එක ප්‍රභා සංශ්ලේෂණේ කෘතීම වශයෙන් සිදු කළ හැකි වෙයි. පුළුවන් ද කරන්න කෘතීමව? ඔන්න බලන්න දෙවෙනි එක ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරේ. ඔබ බලන්න ඉගෙන ගත්ත නේද ගිය සති දෙකේ ප්‍රභා සංශ්ලේෂණයේ ශක්ති පරිවර්තනය. නැවත බලන්න ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරේ. තුන්වෙනි එක බලන්න ප්‍රභා සංශ්ලේෂණයේ අතුරුපලයක් ලෙස ඔක්සිජන් වායු නිෂ්පාදනය වේ. ඔබ දන්නවා ප්‍රභා සංශ්ලේෂණ හතරවෙනි පිළිතුර ප්‍රභා සංශ්ලේෂණයේ නිෂ්පාදනය වන ග්ලූකෝස් පිෂ්ඨයේ ලෙස ශාකපත්‍රය තුළ తాවකාලික සංචිත වේ. ඔබ හිතා ගන්නවා දැන් නිවැරදි පිළිතුර මොකක්ද කියලා පුතේ. ඔබ දන්නවා නිවැරදි පිළිතුර පුතේ පළවෙනි පිළිතුර ප්‍රභා සංශ්ලේෂණයේ කෘතීම වශයෙන් සිදු කළ හැකි වේ කියලා තියෙන්නේ අසත්‍ය ප්‍රකාශයයි. අහන්නේ එයයි නිවැරදි පිළිතුර පුතේ. හොඳයි. දැන් ආදරණීය දුවේ පුතේ ඔන්න බලන්න විභාගෙට අහන ප්‍රශ්න කොච්චර ලේසිද කියලා. මම කිව්වේ කයි ඔගොලු බය වෙන්න එපා කියලා. හොඳයි. දැන් කරන බලන්න 2017 ප්‍රශ්න පත්‍රය. මෙන්න බලන්නකෝ 2017 පේපර් එකේ දෙවනි කොටසේ ව්‍යුහගත රචනාවේ දෙවනි කොටසේ පුතේ ඒ කොටසේ දෙවනි ප්‍රශ්නේ නැවත බලන්න ඉක්මන් කරන්න. දෙවනි ප්‍රශ්නේ B කොටසට යන්න කවුරුත් B කොටසට බලන්න. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව නිපදවන බව පරීක්ෂණාත්මකව පෙන්වීමට ඔබට පවරායත. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව නිපදවන බව පරීක්ෂා කරන බලන්න පුතේ කොච්චර ලීසිද කියලා. පරීක්ෂණයට අදාළ ඇටෝම සඳහා පහත සඳහන් උපකරණ හා ද්‍රව්‍ය සපයනු ලැබේ. උපකරණ ටික දීලා තියෙනවා. ඒවා භාවිතා කර ඔබ විසින් සකස් කරනු ලබන ඇටවෙහි ධන රූප සටහනක් අඳින්න. අයියෝ කොච්චර ලේසිද තින් ඔබට ඕක. ඔබ ඉන්දනේ අපි ගිය සතිය කතා කරේ මෙන්න ද්‍රව්‍ය දීලා තියෙන උපකරණ බීකරේ කැකෑරුම් නලේ වීදුරු කුණීලේ හයිඩ්‍රින්ලා ශාකයේ ජලය. පුළුවන් නේද පුතේ? අර බීකරේට වතුර දාලා හයිඩ්‍රින්ලා ශාකේ දාලා වීදුරු කුණීලෙන් වහලා අර පරීක්ෂණ නලයේ යටිකුරු කරලා ජලය පුරවලා යටිකුරු කරලා වහන්න තියෙන්නේ. සොන්නගේ ඇටවල බලන්න ලකුණු තුනක් තිබෙනවා උදේකට. ඒකම අහනවා දෙවනි කොටස. සකස් කළ ඇටවම හිරු විලියට නිර්ආවරණය වන පරිදි දැමූ විට නිරීක්ෂණයක් ලියන්න කියලා නොන්න බලන්න. ගිය සතියේ නවෝද්‍යා දිනේ ඔකට පිළිතුරු කිව්වා නේද? මොකද වෙන්නේ පුතේ, ජලද පැලයකින් වායු බුබුළු පිට වෙනවා. තව නිරීක්ෂණයක් ලියන්න පුළුවන්, පරීක්ෂණ නලයේ ජලය ඉවත් වෙනවා, විස්ථාපණය වෙනවා. අන්න බලන්න පිළිතුර. තුමිනි එක බලන්න. මෙම පරීක්ෂණයේදී නිපදවන වායුව ඔක්සිජන් බව තහවුරු කරගන්නේ කෙසේද? බලන්න පුතේ කොච්චර ලීසිද? ඔක්සිජන් කියලා කොහොමද අපි මේක තහවුරු කරගන්නේ කියලා අපෙන් අහනවා. අයියෝ කොච්චර ලීසිද? මොකද කරන්නේ පුතේ? අර පරීක්ෂණ නලයේ ගලවන අරගෙන අපි කරන්නේ ඒකට පුලිඟු කීරක් ඇතුළු කරනවා. පුලිඟුව නැවත දැල්ල බවට පත් වෙනවා. අන්න ඔක්සිජන්. බලන්න විභාග ප්‍රශ්න කොච්චර ලීසිද පුතේ. ඊළඟට හම හතරවෙනි කොටස පුතේ බලන්න ඕනේ පිටපතකේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තුලිත රසායනික සමීකරණයකින් ලියා දක්වන්න. අන්න බලන්න මොකද්ද පුතේ, අපි ඉගෙන ගත්තනේ ප්‍රභා සංශ්ලේෂණයේ රසායනික සමීකරණය තුලිත කරපු එක. අර 6 දාලා ලියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ 6 CO2 ගණ 6 H2O ඊතලයේ උඩ හිරු එළිය නැත්තම් ආලෝකය යට හරිතප්‍රද නැත්තම් ක්ලෝරෝෆිල් ඊතලයේ කෙළවර C6H12O6 ධන 6O2. ඔන්න බලන්න පුතේ පැහැදිලි නේද පිළිතුර. ඊළඟට බලන්න පුතේ 2018 ප්‍රශ්න පත්‍රයේ 19 වෙනි ප්‍රශ්නය මෙන්න මෙහෙමයි තියෙන්නේ. හොයාගන්න ඉක්මනට, කාලෙක මෙන්න ගිවිලා යනවා. සුදු පැහැයෙන් හා කුළු පැහැයෙන් යුතු ශාක පත්‍රය ශාකයේ තිබියදීම පහත් සඳහන් පරිදි සකසා විවෘති ස්ථානයක තබනු ලැබේ. බලන්න මේ රූප සටහන දිහා බලන්න. මේකේ කොළ පාටයි සුදු පාටයි තියෙන පත්‍රය කළු පරදාසයකින් මැදින් ආවරණය කරලා තියෙනවා. දින දෙකකට පසුව ශාක පත්‍රයේ ශාකයේ ඉවත් කර විෂ්ඨ පරීක්ෂාව කරලාදී පරීක්ෂාවෙන් පසු එම පත්‍රයේ පහත සඳහන් කුමන ආකාරයට දර්ශනීය විය හැකිද? අන්න බලන්න පුතේ, කළු නිල් පැහැය පැත්තකින් යතුරක් විදිහට දීලා තියෙනවා. මොකක්ද උත්තරේ? 3 පිළිතුර පුතේ. උත්තරය 3. පහසුයි නේද? මිලට බලන්න පුතේ, ඒ අවුරුද්දේ 2018 දෙවනි ප්‍රශ්නේ C කොටස 2C ප්‍රභා සංශ්ලේෂණයේ ආශ්‍රිතව සිදු කරන ලබන පරීක්ෂණයක් සඳහා සිසුවෙකු විසින් සකස් කරන ලද ඇටෝමක් පහත රූපී දැක්වේ. මෙම පරීක්ෂණයේ අරමුණ සඳහන් කරන්න බලන රූප සටහන දිහා බලලා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වාජනය ඇතුළට දාලා තියෙනවා. එහෙනම් මොකක් අවශ්‍ය බවද? ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය බව පුතේ. ඉරතහන මෙම පරීක්ෂණය සඳහා සුදුසු පාලක පරීක්ෂණ ඇටෝමක කොටස් නම් කළ දල රූප සටහනක කොටුව තුලා දින්න කොටුවක් දීලා තියෙනවා. මේක ඇතුළේ අඳින්න ඕනේ මෙන්න මේකේ පාලක පරීක්ෂාව අපි කතා කරා. ජලයේ බීකරයකට දාලා ජලයේ පොඩි වාජනයකට දාලා අඳින්න ඕනේ. අර ඇටෝමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් නොදමා ඇඳහම ඔබේ පිළිතුර නිවැරදි වෙනවා පුතේ. ඊළඟට බලන්න පුතේ 2019 10 ප්‍රශ්නය. ඔන්න තාර්කික ප්‍රශ්නය. බලන්න හොඳට කියවලා. මම කියවනේ තාර්කික ප්‍රශ්න අහනවා කියලා. ශාකයක සිදුවන විවිධ ක්‍රියාවලිය සම්බන්ධ පහත ප්‍රකාශ සටහන. ඒ කියන ප්‍රකාශය. ශාක රාත්‍රී කාලයේදී පමණ කාබන් ඩයොක්සයිඩ් පිටවෙයි. හරිද පුතේ? හරිද? වැරදි. දිවා කාලෙත් පිට කරනවා. B. ශාක දිවා කාලයේදී ඔක්සිජන් පමණක් පිට කරයි. ඒකත් වැරදි. C. ශාක පත්‍රවල වායු හෝමාරු ප්‍රධාන වශයෙන් සිදුවන්නේ පුටිකා හරහායි. ඒක හරි. D. ශාක පත්‍රයේ වලට ඇතුළුණු වායු අන්තර්ශෛලිය අවකාශ හරහා ශාක පත්‍රයේ සෛලවලට විසරණය වේ. එහෙනම් ඒකත් හරි. නිවැරදි පිළිතුර පුතේ 4 C හා D පමණි. දැන් කාලය ගත වුණ නිසා පුතේ අපේ හෝරාවක කාලය අවසන් නිසා 2019 දෙවනි ප්‍රශ්නේ B කොටස මොන මතක තියාගන්න. 2019 දෙවනි ප්‍රශ්නේ B කොටස 2020 දෙවනි කොටසේ දෙවනි ප්‍රශ්නේ C කොටස ඔබ නිවසේදී පිළිතුරු ලියන්නට බලන්න.